දන්නේ මොනවද කියලා. මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මෝඩයක්
අයිබෝන් අද 2021 දෙසැම්බර් 7 වෙනිදා රටකරන හැටි පොඩ්කාස්ට් එකේ 77 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනදාගේ මදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 76 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. අද පොඩ්කාස්ට් එකෙන් අපි කතා කරන්නේ ප්‍රියන්ත කුමාර කියන ඒ ඉංජිනේරුවාගේ සිද්ධිය ගැන. ඉතින් මේ දස්සර ලංකා හැමතැනම වගේ කතා වෙන්නේ පාකිස්තානයේ සේවය කරපු ලංකාව ඉංජිනේරුවෙක් වෙන ඒ ප්‍රියන්ත කුමාර කියන පුද්ගලයා ඝාතනය වෙන එක. සිද්ධිය බොහොම සරලව කිව්වොත් එහෙම මෙයා අවුරුදු ගණනාවක් පාකිස්තානයේ ෆැක්ටරි එකක වැඩ කරලා තියෙනවා. 2021 වෙනකොට එයා ඒ ෆැක්ටරි එකේ ජෙනරල් මැනේජර්. එතකොට ආගමික ප්‍රශ්නයක් මුල් කරගෙන මේ ෆැක්ටරි එකේ මිනිස්සු 100ක් විතර මේ මනුස්සයාට වද දීලා ගිනි තියලා මරනවා. මේක ලංකාව විතරක් නෙවෙයි වෙනත් රටවලටත් ලොකු කතාවකට ලක් වෙනවා. පාකිස්තානෙත් ලොකු කතාවකට ලක් වෙනවා. ඉතින් අද වෙනකොට ප්‍රියන්ත කුමාරගේ දේහය ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය අපි දකින්නේ ප්‍රාථමික නූගත් මිනිස්සුන්ගේ වැඩක් විදිහට. ඉතින් හරියට නිකන් 1500 ගණන්වල යුරෝපේ කාන්තාවන්ගු ගිනි තියෙනවා. ඒගොල්ලෝ අර මායාකාරිය කියලා අර විචන්ට් කියලා කියන්නේ වගේ බොහොම යල්පැන ගිය අදහස් එක්ක තමයි මේ වගේ වැඩ කරන්නේ. ඉතින් මේ සිද්ධියත් එක්ක අපිට කාරණා කීපයක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. එකක් තමයි මේ විදේශ ශ්‍රමිකයන් ගැන ලංකාවේ තියෙන ප්‍රශ්නේ. ඊළඟට ආගමික ප්‍රශ්නේ. ඉතින් අපි මුලින්ම විදේශ ශ්‍රමික ප්‍රශ්නේ ගැන කතා කරමු. මේ ලංකාවෙන් ගිය විදේශ ශ්‍රමිකේ ආබාධ වුණු මැරුණු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. මීට කලින් ඇඟපුරාම ඇණ ගහගෙන ලංකාවට ආපු මැදපෙරදිග වැරඩි ගිය ගෑනු ඉන්නවා. ඊට පස්සේ මැදපෙරදිගදී මරණ දඬුවම ලැබුණු ගෑනු ඉන්න. ඉතින් ඊට පස්සේ අපිට ඒ නිවුස් වල අහන්න ලැබෙන දේවල් විතරයි. FIFA World Cup එකට මේ ස්ටේඩියම් ඒ හදන ප්‍රොජෙක්ට් එකේදී ඒක වැඩ කරන මිනිස්සු කොච්චර මැරෙනවද කියලා හරියට ලංකාවේ මාධ්‍ය ඇතුලේ සඳහනක් කරන්න නැහැ එම ලොකුවට. එතකොට මේ අපි දකිනවා අර බ්ලූ කලර් වර්කර්ස්ලා කියලා කියන්නේ, ඒ කියන්නේ ඇඟේ මහන්සියෙන් වැඩ කරන මිනිස්සුන්ට හරියට කම්කරු අයිතින් ටික නැති, ප්‍රාථමිකම කම්කරු අයිතින් ටිකවත් නැති ප්‍රශ්නයක් ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ ප්‍රශ්නයකට ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ මුහුණ දීලා ඉන්න. මේක ලංකාව විතරක් නෙවෙයි දකුණු ආසියාවේ තියෙන අනිත් ඉන්දියාවේ පාකිස්තානයේ බංග්ලාදේශ් මේ හැම රටවල් වලම අපි දකිනවා. ඒ කියන්නේ ලොකු මුදලක් දෙනවා, ලොකු පඩියක් දෙනවායි කියලා පිටරටවල් වලට අරගෙන යනවා. එහෙම අරගෙන යනාට ලංකාවේ ඒජන්සි එකට ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ගියාට පස්සේ පාස්පෝර්ට් එක ගන්නවා, ගෙවල් වලට කෝල් කරන්න විදිහක් නැහැ. පළවෙනි මාස ගාණ යනකම් පඩියක් ගෙවන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි දවසකට බොහොම අමාරු මේ බොහොම කර්කශ දේශගුණයක මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන කිසිම නීතිපද්ධතියක් නැති තැනක දවසට පැය 10 12 දවස් 6ක් විතර වැඩ කරන්න ඕනේ. හරිය නිවාඩු ගන්න විදිහක් නැහැ. කෑම ටික හොයාගන්න බොහොම අමාරුයි. ගෘහ සේවයට යනවා නම් ඒ කාන්තාව හම්පුතාලාගෙන් ගුටි කනවා. සමහර මිනිස්සු මැරෙනවා. ඉතින් එහෙම කරදරයක් නැතුව ගෙදරට එන මිනිස්සු ඉන්නවා නම් ඒගොල්ලෝ ආයි ලංකාවට එනකොට පවුලත් විනාශ වෙනවා. ළමයි හිරේ, ළමයි එහෙම නැත්තම් මද්රව් වලට පුරුදු වෙලා ඊට පස්සේ ඉතුරු කරගත්ත සල්ලි ටිකත් අවුරුද්දෙන් වියදම් වෙනවා. ඉතින් මේ වගේ ලොකු ඛේදවාචකයක් තියෙනවා ලංකාවේ විදේශ ශ්‍රමිකයෝ ගැන. අපි පොඩ්ඩක් හරි කොයල බැලුවොත් මේක අමුතු අත්දැකීමක් නෙවෙයි. මොකද මේ වගේ ප්‍රවෘත්ති අපි නිතරම සමාජෙන් අහනවා, ටීවී එකේ අපිට අහන්න බලන්න හම්බ වෙනවා. ඒ කිසිම වෙලාවක රජය මිනිස්සුන්ගේ අයිතීන් ටික ආරක්ෂා කරන්න උත්සාහරගෙන නැහැ. සාමාන්‍යයෙන් පිටරටක මනුස්සෙක්ට තවත් රටකදී මරණ දඬුවම ලැබෙනවා නම් ලංකාව වගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැති රටක ඒකට විරුද්ධව අඩුම ගානේ ඒ දඬුවම අඩු කරගන්න හරි රාජතාන්ත්‍රික විදිහට වැඩක් කරන්න ඕනේ. ඉතින් එහෙම කිසිම උත්සාහයක් ලංකාවේ කිසිම රජයක් අරගෙන නැහැ. අනිත් කාරණාව තමයි මේ දුර්වල ආරක්ෂාවක් තියෙන රටවල්වලට මිනිස්සුන්ගේ සේෆ්ටි එක ගැන හිතන්නේ නැති රටවල්වලට මිනිස්සු යන්නේ ආතල් එකට නෙමෙයි. දැන් යුරෝපයට යනවා නම්, ඇමරිකාවට යනවා නම්, ඔස්ට්‍රේලියාව, නවසීලන්තයට යනවා නම් ඒක මොකක් හරි යම්කිසි පුළුවන්කමක් තියෙන කට්ටිය ඒ අවස්ථාවල ඒ රටවල්වලට යනවා කියමුකෝ. නමුත් අරාබිකරේ රටවල්වලට ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සු යන්නේ රට ඇතුලේ තියෙන තත්ත්වය හින්දා. ඉංජිනේරින් උපාධියක් තියෙන රජයේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරින් උපාධියක් තියෙන මිනිස්සේ පාකිස්තානයට යන්න ඕනේ. මේ විදිහට මිනිස්සු මේ ඉගෙනගත්ත මිනිස්සු පිටරටවල යන්නේ ඒක ලේසි පහසු දෙයක් හන්ද නෙවෙයි. දැන් අපි කතා කරනවා මේ කම්කරු විදේශ ශ්‍රමිකයන්ගෙන් එළියට ගිහිල්ලා මේ අද කතා වෙන ප්‍රියන්ත කුමාර වගේ ඉගෙනගත්තු ඒ කියන්නේ ස්කිල් එකක් තියෙන ස්කිල්ඩ් වර්කර්ස්ලා පිටරට යන. හැබැයි එහෙම ගිහිල්ලත් ඒ මිනිස්සුන්ටත් මෙහෙම ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වගේ අනාරක්ෂාකාරී තැන්වලට යන්නේ තමන්ගේ රටේ තමන්ට ජීවත් වෙන්න හොඳ වටපිටාවක් නැති හින්දා. ඉතින් නිදහස් අධ්‍යාපනයේ තියෙනවා, එතකොට නිදහස් සෞඛ්‍ය තියෙනවායි කියලා කිව්වට වැඩක් නැහැ. ඉස්කෝලේ සුද්ධ කරන්න හැම වාරෙම නිවාඩුවක් දාගෙන සල්ලි ගාගෙන ඉස්කෝලේට යන්න ඕන. ඊට පස්සේ ඉස්කෝලේ අර උත්සවයට මේ උත්සවයට සල්ලි ගන්න වෙනවා නම් ටියුෂන් ළමයින්ව ටියුෂන් යවන්න ස්කූල් වෑන් වලට ලක්ෂ ගණන් වියදම් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒක නිදහස් අධ්‍යාපනයක් නෙමෙයි. ඊට පස්සේ ඉස්පිරිතාලේ ගියම බෙහෙත් නැත්තම්, ඉස්පිරිතාලේ දොස්තරලා නැත්තම්, ඇඳවල නැත්තම් ඒක නිදහස් සෞඛ්‍යයක් නෙමෙයි. ඉතින් අන්තිමට පවුලේ අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න, ඊට පස්සේ තමන්ගේ ප්‍රශ්න ගත්තොත් කොච්චර ඉගෙන ගත්තත් අන්තිමේදී මිනිවරුපු මනුස්සයෙක්ට ඩිමෙන්ෂියා තියෙන මනුස්සයෙක්ට සර් කියන්න වෙනවා නම් එතන සාධාරණ සමාජයක් නැහැ. ඉතින් මේ මූලික අවශ්‍යතා ටිකවත් හොයාගන්න බැරි හන්ද තමයි උපාධිධාරීන් ඉගෙනගත්ත මිනිස්සු ස්කිල් එකක් තියෙන මිනිස්සු හැකියාවක් තියෙන මිනිස්සු විදේශගත වෙන්නේ. ඉතින් එහෙනම් ඒ විදේශ ශ්‍රමිකයන්ට ඇති වෙලා තියෙන තත්ත්වය සහ ඒගොල්ලන්ව රටෙන් එළියට පන්නන්ඩ රට වැටිලා තියෙන තැනත් අපි දකින්නේ මේ ඝාතනයට එක හේතුවක් කියලා. මෙතෙන්දී වෙනස තියෙන්නේ අපි වෙනදට දකින්නේ එක්කෝ කම්කරුවෙක්, එහෙම නැත්තම් ගෘහ සේවිකාවක් වගේ කෙනෙක් තමයි මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. හැබැයි අද මාධ්‍යෙන් වාර්තා කරනවා ගොඩ කාලෙකට පස්සේ පිළිගත්ත ඒ කියන්නේ ස්කිල්ඩ් වර්ක කෙනෙක්, අපි සමාජයේ සාමාන්‍යයෙන් ඉහළයි කියලා කියන මට්ටමේ රැකියාවක් තියෙන මිනිස්සෙක් මේ ප්‍රශ්නෙකට, මේ විදිහේ ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. එතකොට එහෙමනම් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නෙන් එළියට ගිහිල්ලත් මෙතන ගැටලුවක් තියෙනවායි කියලා අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එතකොට එතෙන්දි තමයි අපි ඊළඟ කාරණාවට එන්නේ. කියන්නේ මෙතන තියෙන ආගමික ප්‍රශ්නේ. ඒක ඉස්ලාම් ආගමෙන් එන දෙයක්ද, එහෙම නැත්නම් මුස්ලිම් සංස්කෘතියෙන් එන දෙයක්ද කියලා කියන්න අමාරුයි. නමුත් අන්‍යාගමිකයන්ට, කියන්නේ අපිට තියෙන අත්දැකීම් එක්ක විදේශ ශ්‍රමිකයෝ පිටරටවල් වල ගිහිල්ලා ඒගොල්ලන් හරහා ලංකාවට ලැබිලා තියෙන අත්දැකීම් එක්ක ඉස්ලාම් සමාජය ඇතුලේ සහ මුස්ලිම් සමාජය ඇතුලේ අන්‍යාගමිකයන්ට යාළගේ තියෙන ඇටිටියුඩ් එක අපි හිතන්නේ ඒක මාර ප්‍රාථමිකයි. ඒක පාකිස්තාන විතරක් නෙවෙයි මැද පෙරදිග අපි දකිනවා. පාකිස්තානයේ ඉස්ලාම් විරෝධී මත ප්‍රකාශ කරන කට්ටියට විරුද්ධ භාවිතා කරන්න නීති පද්ධතියක් පවා තියෙනවා, බ්ලාස්ෆෙමි ලෝ කියලා. ඉතින් මේක එකපාරක් කෙනෙක් අයින් කරන්න ගිහිල්ලා ඒ මිනිස් ඒ රාජ්‍ය නායකයා වෙඩි තියලා ඝාතනය කරනවා එයාගේම ආරක්ෂකයෙක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි පාකිස්තානය වගේ රටවල්වල තියෙන්නේ. නමුත් මේව ගැන කතා කරන්න සමාජයේ ප්‍රගතිගාමි කියන කට්ටිය අතරේ පොඩි අර නිකන් ලැජ්ජාවක් තියෙනවා. මොකද කාලෙන් කාලෙට අපි තෝරගන්නවා මේ මනුස්සයා පීඩිතෙක්, මේ මනුස්සයා තමයි අපි දැන් ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඒක එක්දස්නාසි හතලිස් ගණන්ගල යුදධ ජාති කියන්න පුළ හැට ගණන්ගල වියට්නාම යුද්ධදි වියට්නාම මිනිස්සු වෙන්න පුළා හැත්ත ගණන්ගල ඇමරිකානු කළ ජාතික වෙන්න පුළා ඉටවස්සේ අඩු ගණන්ගල දෙදස් ගණන්ගල LGBTQ මිනිස් වෙන්න පුළා එකැනගේ මිනිස්සු ලස්පියන් මිනිස් හම ඊළඟට අද වෙනකට මෙම යුද වියට්නාම් කළු LGBTQ මිනිස්සු මේ විදිහට ඇවිල්ල අද මුස්ලිම් මිනිස්සු පීඩිත මිනිස්සු හැටියට සලකන්න පටන් අරන්තියනවා ඒ මිනිස්සු පීඩිතයි ඒ මිනිස්සුන්ගේ ඇතිනනුවෙන් පෙනීන්නවා කියන එක වැරැද්දක් නෑ මොකද යුදෙව් ජාතිකයෝ ඇත්තටම හොලොකොස්ටකට මුහුණ දුන්න වියට්නාම් මිනිස්සු යුද්ධකට මුහුණ දුන්න අප්‍රිකානු ඇමරිකන් ජාතිකයෝ ඒගොල්ලන්ගේ ගැටලුවලට සුදු ජාතිකයන් අන්ද මුහුණ දුන්න LGBTQ මිනිස්සුන්ට තාමත් ආසියාව ගොඩක් රටවල හරියට අයිතිවාසිකම් නෑ ඒවල මුස්ලිම් මිනිස්සුන්ට ඒගොල්ල මුස්ලිම් රටවලින් එළියට ගියාම සමාජයේ හරියට පිළිගැනීමයි. ඉතින් ඒ මිනිස් වෙනුවෙන් පෙනීන්න එකේ වැරැද්දක් නැහැ. ඒක සාධාරණ. හැබැයි ගැටළු වෙන්නේ ඒ මිනිස් වෙනුවෙන් පෙනීන්න නම් හැම වෙලේම ඒ පීඩිත මනුස්සයා පීඩාවට ලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයාලගේ වැරදි සමාජයේ අඩුවෙන් කතාබහට ලක් වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් හැටියට ප්‍රවෘත්තියක් මොකක් හරි අහුවොත් එහෙම පොඩි ළමෙක් අතුරුදහන් වෙනවා කියලා අපි ප්‍රවෘත්ති දෙකක් අහනවා. එකකදී වයස අවුරුදු 40ක විතර කිසිම ගැටලුවක් තිබෙන්නේ නැති මිනිස්සෙක් අතුරුදහන් වෙනවා. ඒකත් එක්කම තව ප්‍රවෘත්තියක් අහනවා. ඒ ප්‍රවෘත්තිය තියෙනවා වයස අවුරුදු 5ක විතර ගෑල් ළමෙක් අතුරුදහන් වෙනවා කියලා. එතකොට මේ ප්‍රශ්න දෙකේදී මේ ප්‍රවෘත්ති දෙක අහුවාම අපිට වැඩි අනුකම්පාවක් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ අර වයස අවුරුදු 5 විතර ළමයා ගැන. මොකද ඒ ළමයාව අපි දැකලා නැති වුණාට අපේ මොළයේ ඇතුලේ ඇති වෙන රූපය තමයි කාටවත් එහෙම කරදරයක් නොකරන අවුරුදු 5ක ළමේ ඒ විදිහට අර කිසිම බලයක් නැති අසරණ වුණු කෙනෙක් තමයි අවුරුදු 5ක ළමේ කිව්වම අපේ ඔළුවේ ඇති වෙන චිත්‍රය. එතකොට ඒ ළමයා වෙනුවෙන් වැඩි අනුකම්පාවක් අපේ මොළයේ ඇතුලේ ඇති වෙනවා අර වයස අවුරුදු 40 මිනිස්සයාට සාපේක්ෂව. ඉතින් ඒ විදිහට අපි මේ ඉස්ලාම් සමාජයේ ගැටලු ගැන කතා කරනකොටත් දැන් අපි ඇතුලේ චිත්‍රයක් තියෙනවා ඒගොල්ලන්ට සමාජයේ එක එක විදිහට අර ඉස්ලාම් ෆෝබියා එකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ලංකාවෙත් තියෙනවා, ලංකාවෙන් පිට අනිත් රටවලත් ඒක තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නවලට මුහුණ දෙන හන්දා අපේ ප්‍රගතිගාමී මිනිස්සු ඇතුලේ මතයක් තියෙනවා මේගොල්ලෝ හැම වෙලේම පීඩිතයෝ, ඒක නිසා ඒගොල්ලන්ගේ වැරදි ගැන කතා කරන එක සාධාරණ නැහැ කියලා. එතකොට එහෙම සමාජය තුළ වැරද්දක් වෙනවා නම්, ඒ සමාජය තුළ ගැටලුවක් තියෙනවා නම් ඒක ගැන කතා කිරීම පවා ඒ මුස්ලිම් මිනිස්සුන්ව තවත් පීඩාවට ලක් කිරීමක් කියලා තමයි කට්ටියක් හිතන්නේ. ඉතින් අපි මීට කලින් අර ස්විට්සර්ලන්තේ බර්ගදහනම ගැන කතා කරා. ඒ කතා කරද්දී අපි කිව්වේ ඉස්ලාම් සමාජයේ කාන්තා අයිතිවාසිකම් ගැන තියෙන ප්‍රශ්නේ. ඒ විතරක් නෙවෙයි මේ ළඟදී අපිට අහන්න ලැබෙනවා මුස්ලිම් ගෑන් ළමයි 3 දෙනෙක් ගෙදරින් පැනලා යනවා එයාලට ඩාන්සර්ස්ලා වෙන්න ඕනි කියලා. මේ ලංකාවේ සිද්ධ වෙච්ච සිදුවීමක්. හැබැයි මේ සිදුවීම් දෙකෙන්ම පෙන්නන්නේ මුස්ලිම් සමාජය ඇතුලේ තියෙන ඉස්ලාම් සමාජය ඇතුලේ තියෙන ඒ සංස්කෘතික ගැටලුව. හැබැයි ඒ ගැන කතා කරනකොට ඒක මුස්ලිම් මිනිස්සුන්ව ඉස්ලාම් භක්තිකයන් තලාපෙලා දැමීමක් කියලා තමයි කට්ටිය හිතන්නේ. එහෙමනම් එහෙම ඒ වගේ වටපිටාවක මුස්ලිම් නොවන සමාජයට මෙතෙන්දි උත්තර දෙන්න ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ ප්‍රියන්ත කුමාර මහත්මයාගේ ඝාතනය ඇත්තෙක් මුස්ලිම් සමාජය ඇතුලේ තියෙන ගැටලු ගැන කතා කරන එක ඇත්තටම ඒ මිනිස්සුන්ව පීඩාවට පත් කිරීමක්ද නැත්නම් ඒ කතා කරන්න ඕනේ ප්‍රශ්න කතා කිරීමක්ද කියන්නේ. ඊළඟට මුස්ලිම් සමාජයටත් තියෙන ගැටලුවක් විසඳගන්න. ඒ කියන්නේ ඉස්ලාම් භක්තිකයෝ මුස්ලිම් මිනිස්සු බහුතරය නොවන තැන්වලදී, කියන්නේ ඒක ලංකාව වෙන්න පුළුවන්, යුරෝප වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ඒ මුස්ලිම් මිනිස්සුන්ට සිද්ධ වෙන අසාධාරණකම් ගැන ඒවට විරුද්ධ හඬක් නැගෙනවා. එහෙමනම් මුස්ලිම් සමාජයටත් වගකීමක් තියෙනවා ඒ සංස්කෘතිය ඇතුලේ තියෙන කාන්තාවන්ට සමතනක් ලැබෙන්නේ නැති එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අද මේ පහුගිය සතියේ සිද්ධ වුණු සිද්ධිය වගේ අන්‍යාගමිකයන්ට වෙන හිරිහැර වෙන්න පුළුවන්, විදේශ ශ්‍රමිකයන්ට සිද්ධ වෙන පීඩාවල් වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු කොහොමද විසඳන්නේ කියන ප්‍රශ්නේ. මොකද එහෙම නැතුව අපි හිතන්නේ මේ මේ වගේ සිද්ධි ආය සිද්ධන එක නවත්තන්න පුළුවන් ඇයි කියලා. ඉතින් ඒකත් එක්ක අදට අපි අපේ පොඩ්කාස්ට් එකේ 77 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 78 වෙනි කොටසෙන් හමු වෙනවා. හැමෝටම ආයුබෝවන්.